මේ අක්මි මානේ සක්කායි දිට්ඨිය. එහෙම එකම විස්තර කරන්න කියලා මේ කියනවා. සක්කායි දිට්ඨි කියන වචනයෙන් අරගන්නේ එකක්. සක්කායි දිට්ඨි කියන්නේ ඇස කන දිව නාසය ශරීරය මන කියන මේවා නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් ඉන්නවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා පිළිබඳව නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටියට කියනවා සක්කායි දිට්ඨිය. සක්කායි දිට්ඨිය කියන වචනේ පද නිරුක්තිය බැලුවොත් කාය කියලා හඳුන්වන්නේ චක්ඛු කාය, සෝත කාය, ගාහන කාය, දිවහා කාය, කාය කාය, මනෝ කාය. මේ කාය කියන්නේ සම්පූර්ණ නැත්නම් සංපින්දණයන් කියන එක. යම් යම් කොටස් එකතු වෙලා ගොඩ ගැහිලා එකක් වශයෙන් පෙන්වන සමූහයන් තියෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරක සංපින්දණයන් වෙලා ඇස හැදිලා තියෙනවා, කන හැදිලා තියෙනවා, නාහය හැදිලා තියෙනවා, දිව හැදිලා තියෙනවා, කය හැදිලා තියෙනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන නාම ධර්මයන්ගේ සංපින්දණයෙන් මන හැදෙනවා. මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මත් මේ වගේ සතර මහා භූතයන් සහ ඒවෙන් හටගත් රූප වශයෙන් හට ගන්නවා සංපින්දණය වෙලා. මේ සංපින්දණය වෙච්ච ඒවට කියනවා කායේවත් සමූහ කියලා. මෙන්න මේ කාය සත් කියලා අරගන්නවා. සත් කියන්නේ සමූහ යහපත්. අර නිට්ටයයි සැපයි, නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගත්තා කියන්නේ ඒවා හොඳයි යහපතයි. මේවා තුළ හරි සැනසෙල්ලක් තියෙනවා. මේවා තමයි වැදගත් වෙන්නේ. මේවා තුළ විමුක්තිය ලැබෙනවා. මේ ආදි වශයෙන් ගත්තොත් එහෙම ඒකද කියනවා කායයන් සත් කියලා ගත්ත දෘෂ්ටිය. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් තේරුම් ගත්තාට පස්සේ ඒ දෘෂ්ටිය බිඳිලා යනවා. හැබැයි මම නැමැති සංඥාව බිඳෙන්නේ නැහැ. මම යන හැඟීම තියෙනවා. අස්මි වාණිය කියන්නේ මම යන හැඟීමද. ඔය කාය සත් කියන දෘෂ්ටිය නැති වුණාට අපි හිතමු යම්කිසි දෙයක්. අනා මේක පරිහරණය යමකින් දුකක් හරදරයක් ඇති කරනවා නම් පරිහරණය කරන්න නිසිද? නිසිද නැද්ද කියලා අහන. නැත්නම් නිසිද අනිසිද? යම් જાතියක් පරිහරණය කරන්න ගියොත් ඒකෙන් ජරා මරණ වලට පත් වෙනකොට ජරා මරණ වලට පත් නොවෙන જાතියක් නැති නිසා ඒක ප්‍රියයි මනාපයි කියලා ගන්න ගියොත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් ඇති වෙනවා නම් එබඳු ಜಾති පරිහරණය කරලා හැනසීමක් ලැබෙයිද? ඔන්නේ ප්‍රශ්නේ විමර්ශනය කරලා බලනකොට සමත තීරණයක් එනවා, ඥානවන්ත තීරණයක්. යම්කිසි වස්තුවක් ඇත්නම් ඒව මොකක් හෝ ಜಾතියකට අයිති. ಜಾති කියන්නේ මේ උප්පත්තිය විතරක් නෙමෙයි මෙතන කියන්නේ. යමක් ලෝකේ හටගත්තා නම්, විද්‍යාමාන වුණා නම්, ඒ සියල්ලම ಜಾති වලට වැටෙනවා. හිත පිළිබඳව හෝ හිතක් හටගත්තා නම් හිජ්ජාත. ගත හටගත්තා නම් ශරීරජාත. ඇහ හටගත්තා නම් ඇස්ජාත. කන හටගත්තා නම් කන්ජාත. නාසය හටගත්තා නම් නාස්ජාත. දිව හටගත්තා නම් දිව්ජාති. කය හටගත්තා නම් කායජාත. හිත හටගත්තා නම් හිජ්ජාත. ලෝභ හිත, ද්වේෂ හිත, මෝහ හිත, විතරාග හිත, විත දෝෂ හිත, විතමහ මේවා හිජ්ජාති ඔක්කොම. ජාති නොවන දෙයක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එදා මේ ಜಾති කියන එක සීමා කරලා තියෙන්නේ අද කෙනෙක් උපන්නාම උපන්නේ කියලා විතරක් ಜಾති කියන්නේ. ඒක කොටසක විස්තරයක් විතරයි. ಜಾති කියන සම්පින්නේ සියලු ලෝකෙම ගත්තාම ලෝකේ පැවැත්මක් හැබෑනම් පැවැත්මේ පහළුණ සියල්ලම මොනවා හෝ ಜಾති. ඒ ಜಾතිත් විවිධාකාර. ඇස් ಜಾති විවිධාකාර. සමහර මිනිස්සුන්ට දිගටි ඇස් තියෙනවා. වටසවුන් ඇස් තියෙනවා. වපර ඇස් තියෙනවා. විවිධාකාර ඇස් ಜಾති. ආකාරෙන් තමයි ජාතිය වෙනස් වෙන ආකාර නම් ලබන. ඔක්කොම ඇස් තමයි. බල්ලකක් බලුවේ ඇහැ. ඒකත් ඇස් කියන ජාතියේ වැටුණාද? මිනිස් ඇස එකක් බලුවේ ඇහැ එකක්. ඒක මිනිස් ජාතියටයි, අරක බලු ජාතියටයි. මේ වගේ ජාති විවිධාකාර ප්‍රවේද බෙදෙනවා ඒ වේ අතුරු ලක්ෂණ නිසා. එතකොට මුරුදු ඇහැ පුංචි ළමයාට තියෙනවා. ගැටවරයක් තියෙනවා මෝරාගෙන ආපු ඇහැ. ප්‍රවෝධ ඇහැක් ඇදිලා තියෙනවා තරුණයා. ඒ වගේම දුර්වල වෙච්ච ඇහක් තියෙනවා මහල්ලත්. ඔය ආදි වශයෙන් ඇස්වලක් තියෙනවා. ඒ ආකාර ප්‍රභේද නිසා ಜಾති ප්‍රභේද. පොඩි පොඩි ප්‍රභේදයක් හටගන්නවා. එතන මේ මොනවා හරි හටගන්න ಜಾතියක් තියෙනවා. ඔය හටගන්න හැම ಜಾතියක්ම ඇදලා තියෙන්නේ ඔන්න ඔය කියන සමූහ වශයෙන්. එකකින් ජාතියක් හට ගන්න බෑ. ආපෝ ස්වභාවයෙන් විතරක් ජාතියක් හට ගන්න බෑ. ආපෝ කියන්නේ ජලය කියලා ගත්තොත් ජලයට ආපෝ කියන්නේ අයි කියලා ප්‍රශ්නේ විසඳගෙන ඉන්න ඕනේ. නැත්නම් අපි එතන හැවටෙනවා. අදහස වෙනස් වෙනවා. වතුරට නෙමෙයි ආපෝ ධාතු කියන්නේ. ආපෝ කියන්නේ වතුරට නෙමෙයි. ද්‍රව ස්වභාවයක් යමක ඇද්ද? ඒ ද්‍රව ස්වභාවීතයි ආපෝ කියන්නේ. බැඳෙන ස්වභාවය. ධාවනය කරන ස්වභාවය, දිය කරන ස්වභාවය. මේ ආදි වශයෙන් යමක ස්වභාවයක් තියෙනවා. යම්කිසි වස්තුවකේ ස්වභාවය වැඩිපුර ඔප්නැංගිලා පේනවා නම් ඒ නමින් ඒ ධාතුවේ නමින් කතා කරනවා. එන්න ඒ භූතේ නමින් කතා කරනවා. ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත. ඒ නමින් කතා කරනවා. උදාර ආපෝ කියන්නේ බැඳෙන ලක්ෂණේ, තේජෝ කියන්නේ ඔප්නැංග වෙන ලක්ෂණේ. යමක් යම් ආකාරයේ ඔප්නැංග වන්දනම් ඒකට අවශ්‍ය කරන ධාතුවක් ඒකට සම්බන්ධ වෙන්න ඕන. එහෙම තමයි ඔප්නං වල ඒ ආකාරයෙන් වෙනස් ඇති වෙන්නේ. මැටි කලයක් තියෙනවා. අපි කලයේ හැඩයට කොඹල් කඩුවේ කලයක් විදිහට මැටි වලින් හදනවා. මැටි පදම් කරලා අරගෙන ඉස්සර නම් යම් කිසි ක්‍රමයක් තුන සකබඹරේ ගියාද ඔකර කියනවා. යම් කිසි විදිහක ඒවද උපකරණයකට දාලා අර මැටි ටික හැද ගහලා කලයක ආකාරයට අරගෙන මැටි කලයක් හදනවා. දැන් මේ හැදුවට මේ මැටි කලය අල්ලගොහම කැඩෙනවා. පොඩ්ඩක් යනවා බෙදෙනවා වතුර එහෙම දැම්මත් ආයෙ දිය වෙලා යනවා. දැන් මේක වෙනස් කරලා තව જાතියක හදා ගන්න. හදා ගන්න වැඩක් කරන්න ඕන. තේජෝ ධාතුව ගැප් කරලා හිටන් ඊට පස්සේ පරිවර්තනය කර ගන්න ඕන. ඒ වැඩේ කරන්න මොකද කරන්නේ? කලේ උදුරක දාලා පුච්චනවා ගිනියාව වෙනකම්. එතකොට තේජෝ ධාතුව සම්බන්ධ වෙලා අර කලේ දිවිච්ච පස්තික තේජෝ ධාතුවත් එක සංයෝග වෙලා ඊට අනුකූල පරිවර්තනයකට හැඩයක් ගන්න. ඊට පස්සේ බලපුවාම පිච්චුන කලේ හයි වුණාට පස්සේ දැන් සම්තන් ගන්න සද්දයක් එනවා. දැන් වතුර දාපුවාම දියවෙන්නෙත් නැහැ. ලේසියෙන් කැඩෙන්නෙත් නැහැ. ඒක හයියක් තියෙනවා. අන්න වෙනසක් ඇති කරව જાතියක් හැදුවා. ওই જાතිය හදන්න එකට අවශ්‍ය වුණා උෂ්ණත්වය. උෂ්ණත්වය ගැප් කරගුවාම තමයි තෙද ගැන්දිලා හිටියේ. තෙද ගැන්දෙන ලක්ෂණයක් ආවා කියන්නේ යම් කිසි තත්ත්වයකට පත් කරලා තියාගන්න පුළුවන් ලක්ෂණ. අන්නේ යමක් යම් තත්වයක් යමක් යම් තත්වයකින් තියා ගැනීමට වෙනස් කරලා හෝ තව තවත් ආකාරයෙන්ද පත් කළා ඒ තත්වයෙන් පවත්වා ගැනීමට කාලයක්. ඒකට අවශ්‍ය කරන ශක්ති විශේෂයක් ගැබ් වෙන්නේ ප්‍රධාන කාරණය තමයි උෂ්ණත්වය. ගින්න. මෙන්න මේක අඩු වැඩි වීම නිසා ලොකු ලොකු වෙනස්කම් ඇති වෙනවා. අපි ජලයේද උෂ්ණත්වයේ තියෙන මට්ටමින් අඩු කළොත් එහෙම. ඒක වෙනසක් ඇති වෙලා. අයිස් කියලා අපි නවින් හඳුනන අයිස් කුට්ටිය අපේ. ඒක දැන් ගණීවාව. ඒක උඩ යන්නත් පුළුවන්. ඒක ඒක කැටයක් හැටියට අතර ගන්න පුළුවන් ඝන වස්තුවක් හැටියට. වතුර වල එහෙම කරන්න බෑ. වතුර වලින්ම තමයි අයිස් නිපදවගන්නේ. මොකක්ද කලේ? වතුරේ ගැප් වෙලා තියෙන යම් උෂ්ණ මට්ටමක් තිබුණා නම් ඒ මට්ටම අඩු කළා. උෂ්ණයේ ගැබ්බිලා තිබෙනකොට සා කඩු කරලා හිටන් අඩු කරපුවා. අඩු උෂ්ණත්වයකට අනුකූල පරිවර්තනයටපත් වෙන එක අයිස් බාරපත් වෙනවා. අයිස් එකට අවශ්‍ය කරන උෂ්ණත්වය තව මට්ටමක් දුන්නාම අයිස් දිය වෙලා වතුර බවටපත් වෙනවා. දැන් තව ආකාරයක්. තව ටිකක් අධික උෂ්ණත්වය දුන්නාම වාෂ්ප බවටපත් වෙනවා. ඒතර වතුර නෙමෙයි. වාෂ්පකින් තත්ත්වයෙන්පත් වෙනවා ඒ උෂ්ණත්වය නදා හිටිනවා. මෙන්න මේ වගේ යම්කිසි ඒ වස්තු තෙද ගන්නවා කියලා පෙන්නන. ඒ ආකාර ස්වභාවයන්ට පත් කරලා ඒ ආකාරයෙන් යම් කාලයක් පවත්තම්. ඒකට අවශ්‍ය කරන ධාතු කොටසක් තියෙනවා උෂ්ණේ. මේ උෂ්ණේ තියෙනවා ඔන්න ඔය කියන ගති ලක්ෂණේ. ඒ ගති ලක්ෂණේ නිසා ඒකට කියනවා තේජෝ ධාතු. ඒ ධාතු කොටස් කිය හැදෙන්නේ එහෙමයි. වායෝ ධාතුව කියන්නේ හුලකට නෙමෙයි. හුලකට වායෝ ධාතුව කියලා කියන්නේ හේතුවක් තියෙනවා. ඒක ස්වභාවයක් තියෙනවා ඒ අතර සැලෙනවා. නැඹුරු කරන්න පුළුවන්. නම්‍යතාවයන් නවන්න පුළුවන්. හැඩ ගහන්න පුළුවන්. මෙන්න මේ හැඩ ගහන්න පුළුවන් ශක්තියක් වෙන්න ඒකේ වායු කොටසක් තුලින් ඒක කරන්නේ. ගණීවාන වස්තුවක් හරියට ධාතු හතරකින් නිර්මිත යමක් හැදුනහම ඒක අඹරවන්න පුළුවන්. නවන්න පුළුවන්. ඒ ශක්තිය තියෙන්නේ අන්නේ ධාතු කොටසත් එක්ක සම්බන්ධය උඩ. අන්න ඒ නිසා කියනවා ඒ අතර සැරිසරවන්න පුළුවන්, ගමන් කරවන්න පුළුවන්, චලනය කරන්න පුළුවන්. ගති ලක්ෂණයට කියනවා වායෝ ධාතු. ඒ වගේම යමක තිබෙනවා යම්කි තද ලක්ෂණයක්, හලු ලක්ෂණයක්. ඒ හලු ස්වභාවය යමකින් හට ගන්නවනේ, ඒකට කියනවා පඨවි ධාතු. මෙන්න මේ ගති ලක්ෂණ හතරකින් යුක්ත වෙන නිසා යම්කිසි කොටසකින් ওই ධාතු හතරෙන්ම එකතු වෙලා හටගත්ත වස්තු වල ওই ගති ලක්ෂණයක් වැඩිපුර උත්නම් වෙනවා නම් ඒකට අපි මේ නම දානවා. වාතයේ මේ නම දැම්මට වාතයේ ධාතු හතරේම සංකල්පණය හටගත්ත එකක්. ඒක හැරෙන ගතිය, එහෙ මෙහෙ කරන්න පුළුවන් ගතිය තියෙන නිසා ඒකට වායු ධාතු කියලා නම දැම්මා. අර දව ගතිය ඇලෙන ගති ලක්ෂණයක් තියෙන නිසා එකින් එක ඇලෙලා බැඳිලා තියාගන්න පුළුවන් ගති ලක්ෂණයක් ඒවෙන් ගන්න පුළුවන් නිසා ඒවට ආපෝ ධාතුකේ නමක් දාගත්තා. ආපෝ ලක්ෂණේ තියෙන නිසා. ඔය ලක්ෂණ හතරක් ධාතු හතරක් ආවේදික කරලා හිටන් ඒ ලක්ෂණේ විද්‍යාමානයකින් ඒ නමින් හඳුන්වනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ හටගන්න දේවල් වලින් කැටි කළ හදාපු දේවල් තමයි මේ ලෝකේ ಜಾති කියලා අපිට මේ විවිධාකාරින් අපි ප්‍රයෝජනෙට ගන්න. දකින්න හම්බ වෙන්නේ, අහන්න හම්බ වෙන්නේ, විද්‍යාමාන වෙන්නේ ඔය වගේ ධාතු හතරක සම්පින්දණයකින් හටගත්ත වස්තු සමූහ කොටස්. ඔය ධාතු හතරක ස්වභාව ඇති, ගති සමූහ ඇති, රූප ධාතු ඔය විදිහට කොටස් එකතු වෙලා හටගත්ත ඒවා තියෙනවා. ඔයාලා කියනවා කාය කියලා. මෙන්න මේවා යහපත් දෙයක් හදන්න පුළුවන් නම් ලෝකෙ. ඒ කියන්නේ කැඩෙන්නේ නැති, විදෙන්නේ නැති, විනාශ වෙන්නේ නැති, ඒ වගේම තමන් කිසිසේ පවත්වන්න පුළුවන්, තමන්ට ඕන හැටියට පවත්වන්න හැකියාවක් තියෙන දයක් හට ගන්නවා නම් එහෙම දෙයක් තියෙනවාද කියලා විමර්ශනය කරලා බැලුවොත් ඒ ධර්ම ස්වභාවයන් උරුම කරගෙන ඊට අනුකූල ක්‍රියාකාරීත්වයක් ඒවට හිමි වෙනවා මිසක් මේක මෙසේ වේවා කියලා අපි කොච්චර කිව්වත් ඒ වගේ වෙන දෙයක් ලෝකෙ හට ගන්නේ නැහැ. හටගත්තා වගේ ඉන්දි බලයෙන් යම් කිසි කෙනෙක් එහෙම කරලා බැලුවා එසේ තියා ගන්න පුළුවන් දෙයක් හට ගන්නේ නැහැ. ඒ ශක්තියට අනුකූල ඒකත් හටගත්තා මිසක් ඒ ශක්තිය ගෙවිලා ගියාම ඒකත් විනාශයි. මේකයි මෙසේ වේවා කියලා කිසිම ඉරිසිවලේට සදාතනික කයක් හදන්න බෑ. මේ මෙසේ පවතිවා කියලා විසිය මවලා තියාගන්න බෑ. හැදුණු හැම දෙයක් ඇත්නම් යම් හේතුවකින් හටගත්තා නම් හටගත්ත හේතුවෙන් හටගත්ත දේ විපරිණාමයටපත් වෙලා වෙනසෙන ඒ ස්වභාවයන්ගෙන් යුක්ත වෙන. මෙන්න මේ ස්වභාවයන්ගෙන් යුක්ත වෙන දෙයක් තුළ අපිට ඕන හැටියට පවත්න්න කිසිම જાතියක් තියනවද නැද්ද කියලා බලනකොට ධර්මානුකූල විමර්ශනය කරනකොට එහෙම කිසිම තැනක කිසිම જાතියක් නැහැ කියලා දැනගත්ත දාට එහෙනම් ඒ තුල මම මොනවා හොඳයි කියලා ගන්නද කියලා අදහසක් එනවා. මොනවා යහපතයි කියලා තීරණය කරන්නද? හරවත් දෙයක් හැටියට, සදාතනික වටිනා දෙයක් හැටියට මෙන්න මේ දේ නම් පරිහරණය කරන්න මේ જાතිය හොඳයි කියලා. කිසිම තැනක කිසි ආකාරයකින් ගල්ලන්න අංශු මාත්‍රයක් නැහැ කිය. ධර්මානුකූලව වැටහිච්ච දාට කාය සත් කියන දෘෂ්ටිය ඉවර වෙනවා. එදාට කියනවා සක්කාය දිට්ඨිය, නිදා සක්කාය දිට්ඨිය ඉවරයි. එහෙනම් ඒක බුදුදහම අහලා බුද්ධහමිය හරවත් ධර්මය තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණයට අනුකූලව ලෝකයේ ස්වභාවය මෙනෙහි කරලා බලනකොට වෙන කිසිම රාස්තුරුවරේ මේ දහම දීලා නැහැ. ඒ බලන ක්‍රමයේ දුන්නේ සියලු ලෝකයේ සියලු තැන් පිළිබඳ යථාර්ථය දකින්න බුදුරජාන් වහන්සේ. ඔය දුන්නාට පස්සේ තමයි වැටහෙන්නේ ඔය සියලු සංඛාර යම් යම් හේතුයෙන් සකස් වෙච්ච යම් දෙයක් ඇති ඒවට සංඛාර කියනවා. ඒ වගේම චේතනා මුල් කරගෙන හටගන්නා වූ යම් කිසි හිතේ ස්වභාවයට සංඛාරක තව නමක් කියනවා. එක සංඛාරකයන් දෙකක්. ලෝකයේ සියලු තැන හටගන්න සියලු දේවල්ම නිකන් හටගත්තේ නැවෙන්නේ යම් හේතුවක ඵලයක් වශයෙන් සකස් වෙච්ච නිසා. ඒ අර්ථයෙන් සියල්ලට සංඛාරිත සබ්බේ සංඛාරා කියලා කියනවා. ඔන්නේ හටගත් සංඛාර කියලා එක හටගත් යමක් ඇත්තා. ඒවැ ස්වභාවයේ විදිහ අපි දකින්කොට ඒ සකස් වෙච්ච කිසිම දෙයක් සබ්බ සංඛාරයේසු අට්ඨියති හරායති jigucchati කියලා දකින්න. මේවා ඔක්කොම නිකන් හරියට ප්‍රියමනාපේ මේ හටගත් ඒවා. මොනවාද? ඇස කන දිව නාසය ශරීරය මන කියන ඒවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවාත් මේ ලෝකෙ තිබෙන ඔක්කොම සංඛාරයි තියෙන්නේ. ওই ටිකෙන් අහක් වෙච්ච තව එකක් වෙන්න තැනක් නැහැ. එහෙනම් ඔය හටගත් සියලු සංඛාරවල ස්වභාවය මේකයි කියලා දැක්කට පස්සේ එකක්වත් මම කරගන්න, මගේ කරගන්න, මගේ ආත්මය කරගන්න වස්නා එකක් ඕකේ නැහැ කියලා දැක්කට පස්සේ ඒව හරියට ආස්වාද පස්සේ ඒව පස්සේ යනවනම් හරියට බල්ලෝ බලපුරවා ගන්න මස් කටුල ඕන වගේ වැඩක්. මස් දී නැති අත බලුලේව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. අන්නේ ආකාරයෙන් දකින්න දවසක් එනවා. එහෙම දැක්ක දවසක් දකින්න. හරියට මේ හටගත් ඔක්කොම જાති යම් සංඛාරයක් ඇතනම් මෙයා මේ බල්ලෝ ලෝන ඇට කටුව ආවි තමයි මේ ආස්වාදයේ වෙන පස්සෙන් ගියෝ. ඒවා පරිහරණය කරන කවදාවත් බලාපොරොත්තු සඵල වෙලා සැනසීමක් ලැබෙන්නේ නැහැ. හැවටෙනවා විතරයි. ආස්වාදයක් තියෙන නිසාම සත්‍යයේ යොපසේ යනවා. හැබැයි මේ ආස්වාදයෙන් ගිහිලා සදාතනිකත්වයක් හෝ යහපතක් විමුක්තියක් ලැබෙන්නේ නැහැ. හැවටෙනවා විතරයි කියලා දැක්කම පස්සේ. අට්ඨියති හරායති කෝ හරය. ගන්න හරයක් නැහැ කියලා දැක්කේ. එහෙම දෙයක් පස්සේ යනවා නම් ලැජ්ජා විය යුතු දෙයක් පිළිකුල් කළ යුතු දෙයක් නිසා සතුටු වෙන්න වටිනවා කියලා හිතන් ගැළපිලා චිත්ත ප්‍රහාදයක් ඇති කරන්නේ කොහොම වටිනාකම මෙන්න මේ ආකාරය දැක්කහම අට්ටියේටි හරායටි jigujjati කියලා දකින්නේ. එහෙනම් පරිහරණයට නිසි නැ අනිසි මෙන්න මේකට කියනවා අනිච්ච දැක්කා. අනිත්‍යයි අනිත්‍යයි කිය කීයට අනිච්ච දකින්නේ නැහැ. වැහිලා තියෙන දහම තෝරා ගන්න ඕන විදිහට ඔය එකක්වත් ඉතිර නෑ කිව්වට අනිත්‍යයි කියන හැඟීම දහම් හැඟීම එන්නේ නෑ. එන අනිත්‍ය කියන වචනේ විග්‍රහ කරපු අර්ථය තමයි දැන් ඔය කිව්වේ. අට්ඨියති හරායති jigujjati කියලා දකින්න කියලා මේ සියලු සංකාර පිළිබඳව. අන්න එදාට දකින්න එකට කියනවා අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ අනිසි. ඉතිර නෑ කියන එක නෙමෙයි නිසි නෑ. මොකටද නිසි නැත්තේ? පරිහරණය කරන්න නිසි දෙයක් නෙමෙයි. හොඳයි කියලා ගන්න නිසි නෑ. වටිනවා කියන නිගමනය කරන්න නිසි නෑ. ඔන්නෝක දැකදාට බුද්ධහම තුල අනිත්‍ය දැකලා නිවන් දකින්න. මේකක්වත් ඉතිර නෑ කියලා කොච්චර හිටියත් නිවන් දැකීමට අවශ්‍ය කරන චිත්ත සාන්තිය මතු වෙන්නේ නෑ. චන්දරාගේ දුරු වෙන්නේ නෑ. ඇලීම දුරු වෙන්නේ නෑ. අනිසි කියලා දැකදාට චන්දරාගේ දුරු වෙනවා. බැඳීම දුරු වෙලා යනවා. අසාරයි කියලා දකිනවා. මෙන්න මේ ටික දැකීමේ මුල තමයි අනිත්‍ය දැකීම. අනිසි කියලා දැකීම. අනිත්‍ය දැකීම වෙනුවට අනිත්‍ය දැකීම පින්නවල පස්සේ තමයි වැඩේ වැරදුනේ. අනිසි බව දැනගන්න ඕන එකට ස්ථිර නැහැ කියන වචනේ සීමා කරලා බෞද්ධය කොට කරලා තිබා අදහස වහන. ඒ නිසා කොච්චර අපි ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, කනත් අනිත්‍යයි, ශබ්දයත් අනිත්‍යයි කියලා ස්ථිර නැහැ කිය කිය ඉන්නවා. කොච්චර හිටියත් ධර්ම අවබෝධය ලැබිලා ලෝකේ නිසා අසාරයි කියලා වැටහිලා අත්හැරීමේ නොවැල්මීමේ මිදීමේ සඳලාගේ මිදීමේ අදහසක් ඉන්නේ නැති නිසා නිවන් දකින්ද බෑ. වටිනා දහමක් වහපු නිසා සිද්ධ වෙච්ච දෙයක්. මේක වහලා තියෙන්නේ කොයි කාලෙද බැලුවොත් අටුවා වල අදත් විවෘතෝ තියෙනවා. හැබැයි මූලිකව තිබිච්ච අටුවා වල මිසක් පසලිව්වේ ඔක්කොම තියෙන අනිත්‍යයි කියන්නේ මොකද අනිත්‍යය. ඔබ තමයි හංගපු දැන් අනිත්‍ය හංගලා තියෙන්නේ දැනගන්න බැරි වෙන්නේ. අනිත්‍යයි කියවම අනිත්‍යයි කියන අදහස තමයි හැමතැනම දකින්න හම්බ වෙන්නේ. කතමාචානන්ද අනිත්‍ය සංඥා ආනන්ද මේ අනිත්‍යයි කියන සංඥාව මොකද්ද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මයක් තියෙනවා හැංගිලා. අන්නේ ගත්තහම ඉදානන්ද වික්කු සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති jigujjati අයං උච්චතානන්ද සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා. මෙන්න බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව දේශනා කරපු හැටි. කෝ ඒක අපිට අද දුන්නා. කෝ ඉස්තිර නැති නිසා අනිත්‍යයි කියලා කියලා සංඥාවක් දුන්නා. එහෙනම් මෙච්චර වටිනා ධර්ම හැඟෙවිච්ච එක නිසා අපිට කොච්චර පාළුවක්. අනිත්‍ය වෙහිච්ච සම්පතන් නිවන්කෝ. මේ කාලේ වැය මේ කාලේ වැය මතු මතු කීකේ ඉන්නවා. ඉන්න හේතුව මොකද්ද? අදහස වැහුනහම දහමාර්ථයේ වැහෙනවා. දහමාර්ථයේ වැහුනහම ආවෝදිය ගන්න බැරුව යනවා. ලෝකේ අසාරත්වය දැකලා චන්දරාගය දුරු කරන අදහස එන්නේ නැහැ. මෙන්න මේකයි වෙලා තියෙන්නේ. ඉතින් අපි දකින්න ඕනේ මෙන්න මේ අදහස ඇවිදිලා ඉස්සෙල්ලාම ඇති වෙනා දෘෂ්ටිය කැපිලා යනවා. ඇත්ත වශයෙන්ම ගන්ධහරයක් නැහැ නේද කියලා තමන්ගේ නුවන්ට වැටහෙන්න පටන් ගන්නවා. නැවත කවදාවත් ලෝකේ හරයක් නම් තියෙන දේ කොතන හරි ඇති කියන දෘෂ්ටියක් තියෙනවා. ඒකෙ ඉඳ හේතු නැතුව යනවා. මෙන්න මෙහෙම උනාව කියනවා සක්කාය දිට්ඨිය සෝවාන් ඵලයත් එක දුර වෙලා ගියා කියලා. හැබැයි ඒක දුරු වුණාට මම නැමැති සංඥාව දුරුනේ නැහැ. සංඥා විපරීතත්වයේ තියෙනවා. ඒ වුණාට මම තව ජීවත් වෙන්න ඕනේ. හොදරන් නැහැ තාම. ඒ වුණාට මැරිලා බෑ. අදහසක් තියෙනවා. අත්තරින් අල්ලා ගන්න වටිනා දෙයක් නැහැ තමයි. ඒ වුණාට අත්හැරලා බෑ. හැඟීමක් තියෙනවා. මේ අත මම කියලා ගන්න දෙයක් නැහැ. ඒ උනට නැහැ අත කපාගෙන පුළුවන්. ඇහැ මමත් නෙමෙයි මගේ කියලා ගන්න දෙයක් ඒක නැහැ. ඒ උනට ඇහැ අඳ ක්‍රේන බෑනේ. ජීවත් වෙන්න එපා තව කාලේ. අදහස හැක් නැති වෙලා නැහැ. මෙන්න මේක තමයි කියන්නේ අනිත්‍ය දෙයක. නිත්‍යයි කියනා වූ දෘෂ්ටි ඇති උනන් අන්නේ විපරීතේ දුර වෙලා යනවා සෝවම් ඵලයේ. හැබැයි සංඥා විපරීතේ තව දුරුනේ නැහැ. ඒ ටික තව තියෙනවා. අසුභයේ සුභයි කියන විපරීතේ දුරුනේ නැහැ. ඒ ටික තව තියෙනවා. අනිත්‍ය දේ අනිත්‍යයි කියලාම දැක්කම අනිසි දේ අනිසි කියලා දැක්කා. අනිසි බව දැක්කට සම්පූර්ණ කරගන්න තව ඉතිරිය කරගන්න ඕන. අන්නේ ඒ විලාවේදී අන්තිමට එමු ගිහිල්ලා. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන අවිහත් මාර්ගඥානයෙන් පූර්ණ වෙන කොටසක් එනවා. එතකම මේ අස්මී මානෙ තියෙනවා. මම කියන හැඟීම තුළ ප්‍රීභාවයක් දකිනවා. මම කියන ස්වභාවය තුළ තව ඉන්නෝනේ කියලා හැඟීමක් එනවා. මම කියන ස්වභාවය අත්හැරලා බෑ කියන හැඟීමක් එනවා. මේක අනාගාමී පුද්ගලයාලා තව තියෙනවා. අනාගාමී රහස ඒකේ ඉවර වෙන්නේ. එතනින් එහාට තව දුරට තීක්ෂණව විදර්ශනා නුවණ වැඩෙනකොට මමත්වයේ මොනව අල්ලන්නේ? මමත්වයේ මොනව ගන්නද? මොනවට මමත්වයක් තියාගන්නද? මේ කායයට මමත්වයක් තියාගෙන මොකට ඉන්නද? මම කියන සංඥාව සම්පූර්ණම දෘෂ්ටි ඒ වගේම දෘෂ්ටි ගැලනවා වගේම ඒ හැඟීම දුරු වෙලා යන දවසක් එනවා. ඒ අරිහත් ඵලයේ. නේ අරිහතුන් වහන්සේට විතරයි ජීවිතයේ පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැත්තේ. තවදුරටත් ඉන්ඩෝනෑ කියන බලාපොරොත්තුවක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේ ඉන්නවා නම් කර්ම වේගයේ යම් තාක් මේකයි ඉදිරියට පවතින්න තියෙනවද? ඒ කාලේ උන්වහන්සේ දකින්න පුළුවන් නම් දකින්නවා. ඒ කාලේ වෙන්න කැති මොනවා කරන්නද? ඒකෙහිලා ඉන්නවා. ඉන්ඩෝනෑ හින්දා ඉන්නවා නෙමෙයි. කර්ම වේගයෙන් ලැබිලා තියෙන කාලයක් තියෙනවා. ඒ කාලේ ඉවරකම් ඉන්න වෙන හින්දා ඉන්නවා. නැතු උන්වහන්සේ ඉන්න අවස්ථාවක් නැහැ. උන්වහන්සේ අවිඥාලාභීව සතර බ්‍රහ්ම සතර ඉරිතිපාද වල්ලාහෙම තිබුණා. අන්‍යයන් ආරාධනාවක් කරන අනේ ස්වාමීනි ඔබ වහන්සේ නිසා මෙන්න මේ සේවය අපිට සිද්ධ වෙනවා. ඔබ වහන්සේට වැඩිද සවටිය කාලයක් හරි වැඩ ඉඳලා අපිට මේ යහපත් සේවය කරලා දෙන්න මේ කාරණේ පිළිගන්න කියලා කිව්වොත් ඒ ගැන සලකාවල් බලනවා. තව තමන්ගේ අර සතර ඉරිතිපාද වලේ කොච්චර කාලයකට ශක්තිය වැඩි කරන්න පුළුවන්. අවසාන වෙන්න තියෙන අවුරුදු 80 වෙන්න. තව අවුරුදු 120ක් යනකම් hali කාලේ තියාගන්න පුළුවන් ඒ ශක්තිය තියෙන අය. ඒසම් මහත් අධිචාර කරන හොඳයි නෝ ආරාධනා පිළි අරගෙන මමත් තව ටික කාලයක් ඉන්නම්. උන්වහන්සේ රෝණවත් නම් නෙමෙයි. අන්න එහෙම ජීවිත පැවැත්ම බලාපොරොත්තුව තියනවා මිසක් උන්වහන්සේට තමන්ගේ අවස්ථාවයක් පරිදි ජීවිතයේ පැවැත්මක් ගෙනියන මොහොතකවත් බලාපොරොත්තු නැතිනවා රිහත් ඵලයක් එක්ක. අන්නේ දර අස්මිමානේ ඉවරයි. අස්මිමානේ කියන්නේ ඒකයි ආත්ම දෘෂ්ටිය කියන එක තමයි අර කිව්වේ සක්කාය දිට්ඨිය කියේ. ඒක සෝවාන් ඵලයේදී ඉවරයි. අස්මිමානේ අරිහත් වේදී ඉවරයි. ඔයකයි තියෙන වෙනස. ඉතින් මේ ටික දුරු කර ගැනීමත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වලින්. මේ සියල්ලටම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අමුතු මාර්ගයක් බුද්ධ ශාසනයේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරගන්නත් වැඩි ඉති ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගය වන්නකොට විදර්ශනා ඥානයේ ප්‍රබල වෙලා ඒ ඵලයේ ලැබෙනකොට ඔය ආකාරයෙන් සක්කාය දිට්ඨිය දුරු වෙනවා. විදර්ශනා ඥානයේ උග්‍ර වෙنده ආර්ය අෂ්ටාංගික මාර්ගය බඳන්ඩ බලන්නේ ඥානයේ බලවත් වෙලා ප්‍රඥා බලවත් වෙලා ඒ තුලින් නිගමනය ඵලයක් වශයෙන් එනවා. අස්මී වානේ දුරු කරා. දුරු කරනවා නම් මේ දුරු වෙනවා ප්‍රඥා පහළ වෙනකොට. පහන දල්වනකොට අඳුර දුරු වෙනවා. අඳුර දුරු කරන්න දෙයක් නැහැ. ආලෝකයේ දල් වෙනකොට අඳුර දුරු වෙනවා. ඒගොල්ලෝ ප්‍රඥාව පහළ වෙනකොට පළමු අවස්ථාවේදීම සෝවාන් මට්ටමට ප්‍රඥාව පහළ වෙච්ච කෙනාට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. අරිහත් ඵලයට යනකම් මහා ප්‍රඥාව නැගිච්චහම අස්මී වානේ දුරු වෙනවා. ඒකට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ මොකද්ද? යම් මාර්ගක් නිසා ප්‍රඥාව වැඩෙනවාද? ප්‍රඥාව වැඩෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මාර්ගයේ තේරුම වර්ගින ඊට අනුකූලව කටයුතු කරලා ඊට ප්‍රගුණ කරගන්න ඕන. සියලු දේට මුල උතනයි. ඉරිදී වලේට මුලත් උතනයි. හැම එකකටම මුල් වෙලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ගයේ වැඩීමේදී යමකි යමක් ලැබීමද නැද්ද යම් සැනසුමක් නැද්ද ඒ සියල්ල පූර්ණයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල හරියට කැලේ ඉන්න මහා ඇතාගේ ඇස්පියවර ඇතුළට කැලේ ඉන්න සියලුම සත්තුන්ගේ ඇස්පියවරවල ඒකේ පුංචි පුංචි කොටස් මිසක් ඒ සමාන පියවරක් කැලේ කිසි සතෙකුට නැහැ කියන අන්නේ වගේ ඇස්පිය උපමාව දීලා කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවාම විමුක්තිය සඳහා යමක් ලැබිය යුතුද ඒ සියල්ලම ඒ තුල තියෙනවා වෙන් වෙන කළා අමුතේ බලන්න එකක් ඉතුරු වෙන්නේ නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වෙනකොට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙනවා එයා ඒකේ සම්මා දිට්ඨිය මුල් වෙලා ආරම්භ කෙරෙන්න ඕන සම්මා දිට්ඨිය වශයෙන් වැටෙහෙඳ වැටෙන්න ලැබෙන්න නම් අනිත්‍ය බව උපනැන් වෙන්න දහම් අහන්න ඕන යමක් අනිත්‍ය නම් ඒක දුක් ස්වභාවය වෙන හැටි ඒක අනාත්මයි කියලා අනාත්ම අසාර කත්තේ නන්ති අනාත්මයි අනාත්මයි කියලා හරියන්නේ නැහැ අසාරයි අසාරයි කියලා දකින්න ඕන අනාත්ම අනාත්ම කිව්වහම අර ආත්මවාදීන්ගේ අනිත් පැතර ගෑ ඉන්න පුළුවන් සසරේ ගතිය ලක්වෝකයි අත නැද කියන එකේ ආවේ ඒ නිසා ආත්මයි අනාත්මයි කියන එක නෙමෙයි බලන්න කිව්වේ අසාරයි කියලා සාරද නැද්ද දහම අවබෝධයෙන් ලැබෙන්නේ සාරයි කියලා හිතා ඉන්නේ අවිද්‍යාව නිගමනේ ප්‍රඥාවේ නිගමනයක් තියෙන අසාරයි සාරයි කියලා හිතා ඉන්නේ අසාරිය වගේ දකින්න දවසක් එනවා අනිත් අසාරත්වයේ දැකීමට යම් කිසි දහමක් ඇද්ද ඒ දහම් සිහි කිරීම සම්මා දිටියට හේතු වෙනවා අනිත් ඒ දහම් සිහි කරන්න සිහි කරන්න අර කියනවා අනිත්‍ය කියන අනිසි භාවයේ යම් දෙයක් අනිසිය අනිදී අනිසි හැටියට දකින්න අනිසිදී පරිහරණය කරන්න ගිහිලා මේ සියලු දුක් වලට වැටෙන්නේ කියලා දකින්න එබඳු වැඩ පිළිලක් ඇද්ද මොනම සාරයි කියලා ගන්න කිසිම අංකයක් දෙන්න බෑ ඒකට කිසිම ලකුණක් දෙන්න හේතු නෑ අසාරයි කියලා ලෝකෙම දකිනවා මෙන්න මේ දැකේ ඇත්තක් නිසා ඒ ඇත්තේ අලි අලි සිහි කරනකොට ප්‍රඥාව පහළ වෙලා වැඩෙනවා සම්මා දිට්ඨිය කියේ ඔකට සම්මා දිට්ඨියෙන් යලි යලි සිහිනකොට මොකද වෙන්නේ අන්න සම්මා සංකප්පය තුලින් ඒ දැකපු දේම යලි යලි කල්පනා කරනවා දැකපු දේට අනුව එනම් මොකද අනුවද අනිසිතේ අනිසී කියලා අනිසිතේ පරිහරණය කරන්න ගිහිල්ලා මේ දුකර වැටෙන්නේ කියලා ඒ මුළු වැඩ පිළිල අසාරයි කියලා මෙන්න මේ කියන දහම් හරේ මතුවෙන විදිහේ දහම් සංකල්පනා නිතර නිතර අරගෙන හිතන්න පටන් ගත්තහම අව්‍යාපාද අවිහිංසා නිකම්ම කියන සංකල්පනා තුන පහල වෙනවා ධර්මානුකූලව එතන සම්මා දිට්ඨිය මුල් වෙලා තමයි මේ විදිහ සමත හැකියාව ලැබෙන්නේ ධර්මානුකූලව හිතනවා කියේ ඕකට ලෝකයේ පිළිබඳ ධර්මානුකූලව හිතනකොට සම්මා සංකප්පය තුළ නැගිනවා ඒ ගැන හිතනකොට යම් සවිතක්ක සවිචාර ආදී වශයෙන් ධර්මානුකූල සිතිවිලි පහළ වෙනවා ඒ ගැන කතා කරනවා ලෝකයේ ආශාකරන ඇඳුම් කරන මුලාපැතෙන් නැතුව යථාර්ථය ගැන කතා කරනකොට ධර්මානුකූලව ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මයේ කියනකොට සම්මා වාචා වැඩෙනවා ඊට පස්සේ මාසි මෙතෙක් කල් කරගෙන ගිය යම් කිසි විදිහක මුලා වැඩ පිළිලක් ඇද්ද ඒක නොකල යුතුයි ඒ වගේම හිතයහා හිතෙන් කයෙන් වචනයෙන් පරිහරණය නොකල යුතුයි කියලා ඒ ටික වැටහෙනකොට ඒ මුල් කරගෙන කරපු යම් කිසි නිත්‍ය සුඛ අත්ත වශයෙන් අරගෙන කරපු යම් මුලා වැඩ පිළිලක් ඇද්ද මුළු දස අකුසල් වැඩ පිළිල පිළිබඳව හිතෙන් කයෙන් වචනයෙන් නිදහස් වෙවි යනවා ඒ වෙන් වෙන් යාම යථාභූතී ලබා ගැනීමට ධර්ම අවබෝධී ලැබීමට ප්‍රඥා ලැබීමට යමක් කළ යුතුද? එවන් දේ සහ ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ උපනිශ්‍රී යමක් ඇද්ද? ඒ උපනිශ්‍රී ලැබ දෙ හිතනවා කියනවා කරනවා. සම්මා කම්මන්ත මාර්ගාංගයේ ලැබෙනවා පූර්ණ වෙනවා එතකොට. එතකොට ඔහු ජීවත් වෙන්නේ ওই ටිකේ මිස වෙන උට මේ ලෝකේ ආස්වාදපතා ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ කියලා වැටහෙනකොට. මගේ මේ ජීවිතයේ වටිනාකම නොදත් ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට අවස්ථාවක් තියෙන නිසායි වෙන මොකද මේ ජීවිතයේ තියෙන වටින්නේ අන්නේ සඳහා මගේ ජීවිතයම වින් කරලා කැප කරලා තියෙන ඒ සඳහායි ඔය අදහස පහළ වෙන්න සම්මා ආජීව වැඩෙනවා එහෙනම් ඇතින්දී සම්මා වායාමයේ ඔය සමගම එකතු වෙලා සම්මා සතිය තමයි ඔතන එකතු වෙලා වැඩිලා හිටන් වැටෙන සිහි ගැන්වීම උට ලැබෙන්නේ ලෝභයෙන් ද්වේෂයෙන් මොහයෙන් තොර කරමින් ලැබු සම්මා සමාධිය ආරයතායක මාර්ගය වෙන්නා විදිහට පහක් වලනකොට පහක් ගැන කරනකොට තියෙන කටයුතු කරනකොට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි පරිවාර කරලා තියෙන්නේ ඔය පහත. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිලා සම්මා සමාධියේදී මාර්ගාංග හතක් පරිවාරයේ සබාධිය ලැබෙනවා. ඒ සමාධිය කාග ද්වේෂ මෝහයන්ගේ දුරු වීමෙන් ලැබෙන සමාධිය. මොනවත් ලෝකේ අල්ලාගෙන ලබන සමාධියක් නෙවෙයි. කාගෙන් ද්වේෂයේ මෝහයෙන් දුරු වහම නිවන මුල් කරගත්තා වූ චිත්ත හිත විහිදීමේ ලබන සාන්ත වූ විමුක්තියක් ඇද්ද අන්නේ මුල් කරගැත්ීමට හේතු වෙච්ච සමාධිය ලැබිලා අකම්පේ බාහිරපත් වෙනවා. ඇලීම් ගැටීම් දුරු වෙච්ච නිදහස් මනසක් ඇති වෙනවා. මෙන්න මේ නිදහස් මනසෙන් ප්‍රඥා පහළ වෙච්චාම කවදාහරි මමයි කියලා හිතන් ගන්න හැඟීමවත් හිතෙන් දුරු වෙලා ගිහිල්ලා මොනවා පවත්වන්නේ? මම කියලා මොනවද පවත්වාගෙන යන්නේ? මම කියා පවත්වන බලාපොරොත්තු සම්පූර්ණ විදිලා ගිහිලා අරිහත්ත්වයට පත් වෙන දවසට අස්මීමානිය දුරු වෙයි. ආර්ය අෂ්ටායක මාර්ගයයි මාර්ගය. ඉතින් ඔය ටික ආර්ය අෂ්ටායක මාර්ගය වරන්දි කොහොමද? ඉතින් විවිධාකාර ක්‍රමයේ තියෙනවා. සම්මා දිට්ඨියේ පහළ වීමට නොඑක ආකාරයෙන් තමන්ට ගැළපෙන ක්‍රමෙන් ඒ සම්මා දිට්ඨිය ගැන යලි හිතලා දෙපාරක් සම්මා දිට්ඨිය පහළ කරන්න දෙයක් නැහැ. පළවෙනි වතාවේ සම්මා දිට්ඨියෙන් දකින්න අනිත්‍ය දේ අනිත්‍යයි, දුක්ඛ දේ දුක්ඛයි, අනාත්ම දේ අනාත්මයි කිය. ඊට පස්සේ වැඩෙන්නේ සම්මා ඥාන. සම්මා දිට්ඨිය වැඩිච්ච දේ යලි යලි සිහි කරනකොට දැකපු දේට අනුකූලව අවබෝධයේ ප්‍රගුණ වෙමින් සම්මා ඥාන වැඩෙන්න පටන් ගන්නවා. ඥාන වැඩෙනකොට තමයි සකෘදාගාමි වෙන්නේ, අනාගාමි වෙන්නේ, අරිහත් වෙන්නේ. ඥානීන් ප්‍රඥා පූර්ණලා හිටන් සම්පූර්ණ වුණාම අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වෙලා ලෝකයේ පිළිබඳ බැඳීමෙන් අහකෙච්ච ආලෝකයේ පහළ වෙලා අන්නර කියන චක්කුම් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යාව උදපාදි, ආලෝක උදපාදි කියන දෙන්නකන් එනවා. ආලෝක උදපාදි කියන දාන වශයෙන් අරිහත් ඵලයේ පතෙන් නිකම් පූර්ණ වෙනවා. ඉතින් ඔය ක්‍රමයට තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන ඊට අනුකූලව මෙනෙහි කරලා යථාර්ථය දකින්න පුළුවන් වෙන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියට වැටහිච්ච දාට ලෝකේ නිත්‍යයි දුකයි අත්තයි කියන දුක්ඛය සම්පූර්ණ දුරු වෙලා යනවා. අන්න ඒදා පටන්ගෙන ඔහුට තියෙන්නේ පරප්‍රත්‍ය රහිතයි, අනුන්ගේ ආධාරයක් නැතත් ප්‍රශ්නයක් නැහැ. තමන්ට සිහි කරලා ප්‍රඥා ලෝකයේ වර්ධනය කරගන්න පුළුවන්. ඒක තමයි සීල සමාධි ප්‍රඥා මාර්ගය කිව්වේ තෝකට. ඔය ටික සකස් කරගෙන කරගත්තාම යාපතක් වෙන හැටි තේරුම් ගන්න ඕනේ විදිහට කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි එකින් එක අපි දකින හැමදේම හිතන කියන කරන දේවල් මේවා නිසිද නැද්ද? පරිහරණය කරන්න නිසි කියලා හිතා ඉන්නවා. මොකද්ද බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ? මේක අවසාන ඵලය මොකද්ද? මෙහෙම හිතන්න පුරුදු වෙන්න ඕනේ. අනේ මට හොඳ ගියක් හදාගන්න ඇත්නම් හිතක් එනවා. හොඳ ගියක් හම්බුනොත් මට මොකද ලැබෙන්නේ? අපිම කල්පනා කරන්න ඕන. මට නිසි දෙයක් හම්බ වුණා. නිසි නම් කොහොමද හැටි? මම කියන එක හෝ මගේ කියන ඒවා නිසිසේ පවත්වා ගන්න හැකි වෙනද? මොකද මගේ බලාපොරොත්තු? කැඩෙන්නේ නැතුව, බිඳෙන්නේ නැතුව, විනාශ වෙන්නේ නැතුව මම යමක් කැමතිද? ඒ ආකාරයේ වෙනස් නොවි ඊට අනුකූලව පැවැත්මක්. එහෙම නැති ජීවත් වෙන්න කැමති මම. අවුරුදු 80කින් මැරෙන්න කැමතිද? නාකි වෙන්න කැමති නැති මම. නාකි වෙනවට කැමතිද? මහලු වෙනවට කැමතිද? එහෙනම් මේ තරුණයෙක් හැටියට හොඳට ඉඳලා ආයි කැඩෙන්නේ නැති, විදෙන්නේ නැති හොඳ ගයක් හදාගෙන මේක වාතයෙන්, ජලයෙන්, ගින්නෙන් විනාශ වෙන්නේ නැතුව මේක සදාකාලික මමයි, මගේ ගේයි, මේ සම්පත්තියයි එසේ පවතිවා වෙයිද? එහෙම වෙන්නේ නැති එකක් එහෙම බලාපොරොත්තු වෙනවා නම් නිසිද? ඒ බලාපොරොත්තු අනිසිද අනිසිද කියලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් නිසි හැටියට වෙනවා නම් එසේ විය යුතුයි. කැමතිසේ පැවැත්විය යුතුයි. එහෙම පවතිනක් විය යුතුයි. එහෙනම් කොහේ මම කිව්වේ කොහොම මගේ කියපු ගේ හෝ එසේ පවතින්නේ නැත්නම් මම බලාපොරොත්තු තියාගෙන හදන්නේ කොතනද? නිසිසේ පවත්වා ගන්න. නිසිසේ පවත්වන්න බැරි දෙයක්ද, පුළුවන් දෙයක්ද මම මේ නිසිසේ පවත්වන්න හිතුවේ? අන්න හිතලා යනකොට නිසිසේ පවත්වන්න බැරි අනිසි දෙයක්, අනිච්ච දෙයක් තමයි මේ නිච්ච කරගන්න හිතුවේ. නිසිසේ පවත්වන්න හිතුවේ කියලා වැටහෙනවා. අනිච්ච දේ අනිච්ච නම් මම කිව්වත් මගේ කිව්වත් අනිච්ච දේ අනිච්චයි. එහෙනම් මමත් අනිච්චයි, මගේත් අනිච්චයි. නිච්ච කරන්නේ කොහොමද? නිත්‍ය කරන්නේ වැඩි දෙයක නිසි කරන්නේ වැඩි දෙයක අනිසි දෙයක් නිසි කරන්න හදනවා නම් මුලාවක් කියලා දුක් විඳිනවා මිසක් දුකෙන් මැරණීට පත් වෙන්න හේතු වෙනවා මිසක් ඒකිනුත් දුකකින් දුකට වැටෙනවා මිසක් කොහොමද සම්සුවක් හම්බ වෙන්නේ කියලා දැක්කදාට බලාපොරොත්තු විඳිලා යනවා. කොහේ හරි කවන්න නැහැ, ඉන්නකන් ඉන්නවා. මොනවාද අමුතු එක? ලස්සනක් මොකටද මට? ඉන්න තිබුණත් ඇති මොකටද? තේමි තේමි දුක් විඳින්න බැරි හින්දා. ඒකත් ඉන්නකන් ඉන්න කරන් දෙයක් නැහැ, උපක්‍රමයක් තියෙනවා. තෙමිනාට වහලයක් හදාගෙන ගයක් හදාගත්තාම තෙමින් නැතුව ඉන්න පුළුවන්. ගිනි අවුවට වැටෙනකොට හරි අමාරුයි, ඒකෙත් හේවන ලබන්න පුළුවන්. හීත උෂ්ණ ආදියෙන් පින්නි ආදියෙන් තකවර්ණය කරගන්න සාකාලික ක්‍රම රටාවක් තියෙනවා. ඒකට මේ ගේ කිව්වා. මැටි මදුරු ආදීන් ඔය සතුන්ගේ කරදර වලින් සාවකාලික හරි වැළකීලා මේ ඉන්න කාලය තුල නැති ඕනකමින් තකවර්ණය ලබා ගන්න පුළුවන්කම තියෙන තවත් බරවර දුක් විඳින්න ඕනේ. ඒකින්ද ඒකට අවශ්‍ය කරන්නා වූ සාවකාලික පරිහරණයක් වශයෙන් මම ගේ හදා ගන්නවා. මට ওই ඉහනා වටිනවා ගියා ලස්සන ගියා මට එහෙම එකක් ඕනේ නැහැ. ඔන්නතෙන් දාපුහාම සත්වේක්ෂාවෙන් පරිහරණය කරන්නා වූ ස්වභාවය තියෙනවා. සත්වේක්ෂාවෙන් පරිහරණය කරන කෙනාට චන්දරාගයෙන් ගේ පරිහරණය කිරීම නැහැ. චන්දරාගයෙන් දාට අවිද්‍යාව සමිත වැඩිම වෙට නම් ගයක් නිසා ජීවත් වීමක් හෝ ගයක් නිසා වෙන දුර්සේ වීමක් ඔහුට ඇති වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහයන්ට වැටෙන්නේ හේතු නැතුව යනවා. එයා ලෝභක්ෂේ ද්වේෂක්ෂේ මොහක්ෂේ වෙනවා. ওই විදිහට පරිහරණය කළා යථාර්ථය දැනගෙන ගෙදර ජීවත් වෙන කෙනා. ඔහුත් ගේ හදනවා. ඇලෙන බුද්ධියත් ගේ හදන අධ්‍යාකාරී. එකෙනෙක් සත්‍යවේසාවිතව ඉන්න අවශ්‍ය නිසා ගේ හදා ගන්න. අනික කෙනා අනිකට වඩා ලොකු ගයක් වටිනා ගයක් ඕන නිසා හදා ගන්න. එයා ඒකේ බැඳිලා. ඔච්චර වෙනසක්. දැන් දකින්න හොඳ දෙයක්. මමත්වයේ අත්හැරලා කටයුතු කරන්න වෙයිද? දැන් බුදෙනගේ ප්‍රශ්නයක් එනවා මේ බුදුදහම තුල ගියොත් එහෙම ඔක්කොම අලාල වෙලා කටයුතු දුබල වෙන පුද්ගලයෙක් වෙනවා කිය. ඒක තමයි මුලා වැටහීම. අවශ්‍යදී බෞද්ධිය කරගන්න. අවශ්‍යතාවයේ බලලා. හැබැයි ඇලීමක් හිතර නැහැ. දැන් මේකට උදාහරණයක් අරගෙන බැලුවොත්. ගෙදර සේවයට ඉන්නා සේවකේ ඒ සේවකයා මොකද කරන්නේ? උදේ නැගිට වෙලේ ඉඳලා අර ගෙයි අතුපතු කාලා සුද්ධ කරලා බඩමුට්ටු තියෙන තැන් වල තියලා මකුළු දැල් ආදිය මොනවා තියෙනා නම් ඒවා සුද්ධ කරලා අපවිත්‍ර කරලා තියෙනා මිදුල හැමතැනම අතු කාලා පිළිසිතු කරලා සුද්ධ කරලා බොහෝම හොඳට තියාගන්න. අර මල් පාති දිනා වතුර අතුවක් කරන තනකොළත් උදුල්ලා දාලා සුද්ධ කරලා ඒවත් හදනවා රෝපණය කරලා හදනවා හැමදේම කරනවා. මේ සේවකයා කටයුතු කරන නිසා ගෙදර සාමියා ඔහේ ඉන්නවා. එයාට හිතුනහම යන්නත් යනවා කොහෙද? ප්‍රශ්නයක් මොකුත් නැහැ. හැබැයි කවුරු හරි පිටේ ඉඳන් බැලුවොත් මෙතන වැඩිපුරම කටයුතු කරන්නේ මෙයා පෝෂණය කරන්නේ කවුද? සේවකයා. දැන් ඔහොම ඉඳලාටන් සාමියාත් කොහේ හරි ගියා. ඉදාට සේවකයාට නිවාඩු හැම වෙලාවෙම සේවකයාත් ගෙදර ගියා. තමන්ගේ ඉන්න ස්ථානෙට හරි ගියා. ඔයාටත් ආරංචියක් එනවා ගෙට ගිනි අරගෙන ගේ විනාශය. දැන් කාටද දැවිලි? නිකන් හිටවු වැඩ කරපු සේවකයන්ද නිකන් හිටවු ස්වාමියාට? අපේ මහත්යයි ගේ පිච්චිලා කියලා ආරංචි. සේවකයා කියයි වැඩ කරපු එක. කොහොම මහත්ය? අර ඉන්නේ පපුව වදාගෙන හුල්ල හුල්ල. ඉතින් අර පපුව වදාගෙන ඉන්නේ උඹේ වැඩ කරපු. මගේ ඇගේ. මාළු වෙනසක ඇති. අපිට පුළුවන් නම් අර සේවකයා කටයුතු කරපු හැටි තමන්ගේ වැඩ කරගන්න. ඔවා අපිට ප්‍රශ්නය. වැඩ අතර නතර වෙනවා. නෑ, තමන්ගේ වැඩ කටයුතු ඔක්කොම කෙරෙනවා. සමාජයේ වැඩ කටයුතු ඔක්කොම කෙරෙනවා. සියලු කටයුතු කෙරෙනවා. අන්නේ චන්දරාගේ ඇති දෙනයි නැති දෙනයි තියෙන වෙනස. සේවකයා හිතනවා මේක මගේ ගේ නෙවෙයි, ඒක මහත්යාගේ. මම වැඩ කළා. ඒක මහත්යාගේ. ගේ පිටේ පාඩුව මහත්යර මතේ මෙන්න මේ වගේ මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න හරයක් නැහැ කියලා දැකලා ලෝකෙට සාමිත්‍ය අපේ අභ්‍යන්තර නිද සාමිත්‍ය ඉවරයි. මම ස්වාමියා වෙලා නැහැ දැන්. මම සේවකයා. ඔච්චර ඉතුරු වෙයි. සේවකයා තමාගේ වේතනේ නිවර නම් නිවර නැමැති වේතනේ ලැබෙනතුරු බලාපොරොත්තු වෙන සේවය කරනවා. රහතන් වහන්සේගේ අදහස ඔච්චර. වේතනේ මොකද්ද? සියල්ල කෙලවර කළා ස්කන්ධ පහකින් ප්‍රවාහණය කවද්ද? එදා තමයි සුඛේ පූර්ණ. අන්නේදා බලාපොරොත්තුවත් අපි කියන හැටි නම් මැරෙන දවස බලාපොරොත්තු. උන්වහන්සේ සේවය කරනා ලෝකෙ. මැරෙන කන්නේ කය හොදන්න ඕනි. මැරෙන කන්නේ මේ බඩ කින්නට කන්න ඕනි. මැරෙන කන්නේ මේ පිවාසයට වතුර බොන්න ඕනි. මැරෙන කන් මේ හැම කටයුත්තක්ම කරන්න තියෙන්නේ. මේ සීතු උණු දුරු කරගන්න ගිය හදන්නත් වෙන්නේ මැරෙන කන්. වෙන මොකටද? අන්න එදා තමයි එයින් ඉහට මතු එකක් හටගන්න බලන්න හේතු නැහැ. ඒ අවසාන. දුකේ අවසානේ ඉදාපත්. ඔය බලාපොරොත්තු වෙන මහත්තේ කිසිම කම්මැලිකමක් නැතුව අර සේවකයා ගෙදර කටයුතු කරන ආයිතිකාරය වෙන කෙනෙක් වාගේ ලෝකයේ සේවකයෙක් වශයෙන් කටයුතු කරලා අවසානයේ ප්‍රතිඵලයේ වශයෙන් වැටුප ලබා ගන්නවා. විමුක්තිය නැවති වැටුප අවසාන. හරිය හම් වෙන කතාව තමයි කටයුතු කරන්නේ. අන්නේ ආකාරයෙන් ඕනේ බෞද්ධිය කටයුතු කරන්නේ. එතන ලෝකේ කටයුතු කරනවා චන්දරාගයෙන් බැඳිලා නැහැ. එහෙනම් බෞද්ධිය කියන දෙනක කෙරෙන්න ඕන අවශ්‍ය කටයුතු ටික කෙරෙනවා. ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා යම් තාක් කටයුතු කරන්න තිබුණාද පටලවා ගත්ත ඔක්කොම අත්හැරියා. එහෙනම් නිදහස්. කරන්න ඕන කටයුතු කාලයේ ශ්‍රමයේ ධනෙ සියල්ලම තියෙනවා. මොකක් නිසාද? ලෝභයට, ද්වේෂයට, මෝහයට කටයුතු කරන්න යදොත් කාලයේ ශ්‍රමයේ ධනෙ සියල්ල ඉතුරු නිසා. බෞද්ධයාගේ කාලයේ ශ්‍රමයේ ධනෙ අවශ්‍ය දේ කරන්න ඉතුරු. මොනවද අවශ්‍ය දේ? ඡණ්ඩ ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩ වේතක්, ඉන්න වස්ත්‍රයක්. ওই ටික තමයි ශ්‍රෝග සත්‍යයට ඔකට ඕනෑවි. අවශ්‍ය ටික ඔච්චරයි. ඉන්න ওই ටික නැත්නම් වැඩක් නෑ. අනික මොනවද තිබුණා? අනික ඔක්කොම සුන්දර ලෝකෙ. පිරිහිලා යනවා. ජීවන විදම උග්‍ර වෙලා තියෙන්නේ. වැඩක් නැති වර විසං කරලා. ওই ටික ඔක්කොම අත්හැරනහම ඉතුරු වෙන්නේ 10%ක් විතර දැන් අපි කරන කඩේ. ඒ ටික තව කරන්න ඕන තරම් තියෙනවා. අඩුපාඩු තියෙනවා. කරගන්න විදිහක් නැහැ. වැඩක් නැති වේදන් නිසා. වැඩක් නැති කාලයේ ශ්‍රමයේ දනේ වැය කිරීම නිසා. බෞද්ධයෙකුට මේ සියල්ල විතරුණාම ඕන තරම් ඉතුරු වෙන හැටි ඇති. අවශ්‍ය දේ කරන්න ජීවන විදමත් බැහැලා ඉන්නකම් පෝෂණයක් ඇත්නම් ඒකවත් කෙරෙයිද? මෙන්න මේකයි බෞද්ධ මාර්ගය තුළ සුඛිත මුිත වීම. අනවශ්‍ය දේවල් ඇත්තේ නැහැ. එහෙනම් ඉදාර බලනකොට සෙල්ලම් බඩු ෆැක්ටරි වහන් දෙන ලංකාවේ ඔක්කොම බෞද්ධ වුණා. සිගරට් කම්පැනියයි සුරාසල් ඔක්කොම වහන් ද වෙනවා. වැඩක් නැහැ මොනවා කරන්නේ? කවුද පරිහරණය කරන්නේ? සෙල්ලම් බඩු හදන ඒවා ඔක්කොම වහලා දාන්න දෙවි. වැඩක් නැති ඔක්කොම අත්හැරලා දාලා අවශ්‍ය දේවල් ගොවිතැන් කරගෙන මුළු කරගෙන හරිද පටන් ගන්න දෙනවා. අර අනුගේ කකා අහුමුල වල හිඟගෙන කෝටිපති වෙලා ඉන්න මිනිස්සු ඉඳන් දෙනවා. දැන් ඉතින් මේවා කරලා අපිට වැඩක් නැහැ. අපිත් වහිමු ලෝකයේ වැඩක් ඇති වැඩකට ගියේ. ලෝකේ පාලු කරන වැඩවල අත්හැරලා ඒකට වහිනු එයාට සිද්ධ වෙනවා. ලෝකයේ වැඩගත්කමක් තියෙන ඡණ්ඩ ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩ වේතක්, ඉන්න වස්ත්‍රයක් කියන මේ ටික පරිහරණය කරන්න ලෝකයට අවශ්‍යයි. ඒ ටික කිරීමට යමක් කළේ අපි දැන් ඒකට වහිමු කියලා ඒ අයට අර නිෂ්කාර වැඩ අත්හැරලා වැහෙන්න උනහම සාස්ත්‍රීයකත්වයේ උපරිමයට එනවා. හැබැයි අල්ලාගත් එකක් නැතුව ඒකෙත් ඉඳලා අවසානයේ අතිමුතියෙන් කියලා වර කරගන්න. මේ බෞද්ධ ජීවිතය අන්න එහෙම එකක්. පෙර තිබුණේ එහෙම ජීවිතයක්. ඒ නිසා පෙර කාලයක බෞද්ධත්වයේ හොඳ නැගී හිටියා බොහෝ කාලයක්. ඒ කාලේ නම් මේ වෙනකොට මහා ගෙවල් දොරවල් පොතනකවත් නැහැ. පූජනීය ස්ථානයක නටබුන් තියෙනවා. අතිවාරම් තියෙනවා. රජමාලිකාවක වගේ රාජසේවයක නිල නිවසක් නිසා ඒකට අවශ්‍ය කරන්නා වූ නිල රැස්වීම ආදී පාතලවල් ශාලා ආදී ඒවා නටබුන් තියෙනවා. ඒවා ජීවත් වෙච්ච රටවැසියන්ගේ ගෙවල් කොහෙද තිබිච්ච නටබුන්? කොහෙවත් නැහැ හොයාගන්න. කෝ අතිවාරම්? එකක්වත් නැහැ. තිවිචයනක්වත් නැහැ. මොකද අපිට ඉන්න ගයක් විතරයි ඕනේ. මොනවාද ඕනේ? සාපති ඉලා හරි කඩුමැටි ගහලා හරි හදාගත්තා. පොල්ලත් ටිකක් හැවිල්ලා ගත්තා. මොනවා හරි ගමන් නැහැ. ඉලුක් හරි ගමක් නැහැ. හැවිල්ලා ගත්තා. හරි ඉදිරිය කරගත්තා. හිටියා. ඔවට මහත්වි වෙන්න මට ඕනේ. අපිට ඕනේ තේ. සමගියක් තියෙනවා. හදලා තියෙනවා. ඔක්කොම තියෙනවා. අපිට මහගියක් හරි ඉන්න ඕනේ. මේ බල්කොර සමායි තිබුණේ හැමදේම. අද කාලේ හැටි. ලෝක සමාජය හැටි සමාජය හැටි බැලුවොත් හරි දුප්පත් මිනිස්සු ටිකක් ජීවත් වෙන්නේ කියලා හිතායි. කිවිදා ගියදරක් නැහැ. ඉන්න පොඩි පොඩි ගාල් කල්කටවල් තියෙනවා. ඔය තමයි ඉන්නේ කියලා ඉන්නේ. ඉඳගන්න කුටුවක් බලපුවාම එහෙමවත් නැහැ. පිරක් හදලා තියෙනවා ඉස්සෝප්පුව කියන ගාල්ලෙන්. ඕකේ තමයි කට්ටිය ඇදී ඉඳගන්නේ. එහෙම ගියක් නිදුනේ කියලා මහා දුප්පාසලක් වහයි කියලා. නමුත් බලපුවාම අවශ්‍ය දෙයින් සියලුම සත්‍වීකත්වයක් ඇති. සමගි සම්පන්න යහපත් දේ තියෙන. ආගින් හත් වෙලා නැහැ. ද්වේෂයෙන් දැවිලත් නැහැ. මුලා වෙලත් නැහැ. යහපත් ධර්මයක් ඇති, ගුණ ධර්ම ඇති. හොඳ ශිෂ්ටාචාර සමගි සම්පන්න ජීවිතයක් ගත කරලා අවසානයේ විමුක්තිය ලබා ගත පිරිසක් සිටියා. ඒ වටිනා සමාජයේ තමයි විනාශේලා ගිහිල්ලා නවීන විදියට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සංකර වැඩපිළිවෙළක් ගොඩනගලා ධර්මයේ වහලා අධර්මයේ හැදකිරෙව්වා. ඊට පස්සේ අනිත්‍ය වෙලා වැහිලා ගියා. අවශ්‍ය ධර්මයේ වැහුණා. මිනිසුන්ට ධර්මයේ කොච්චරයි බලාපොරොත්තු තිබුණාද විමුක්තිය ලබා ගන්න මාර්ගය වැයිච්ච නිසා කොච්චර කළා ශාගදේශ මොහ හැරෙන්නේ. ඇලීම ගැටිය මුලාව අත්හැරෙන්නේ. මොකද ප්‍රඥා පහළ වීමට මඟ වහලා දුන්නා. ওই දිහේ තේරුම් ගන්න ඕනේ අනිසිදේ අනිසී කියලා තෝරා ගන්න. අනිත්‍යයි කියන්නේ මේ අනිසී කියලා තෝරා ගන්න ඕනේ. නිසිද අනිසිද කියලා පරිශනාවක් කරලා බලන්න ඕනේ. නිසිද අනිසිද කියලා බලන්නේ අපිට ඕනේ හැටියටවත් කාටවත් ඕනේ හැටියට නෙමෙයි ධර්මයට ඕනේ හැටියට. ධර්මය කියන්නේ කාගවත් නිගමනයක් නෙමෙයි. ඒවට උරුම ස්වභාවය. නේනම් යමක ඇති தત્ත්වය. යමක ස්වභාවය ඇති ආකාරයෙන් බැලුවහම හැවටිලා නැහැ. ඒක ඥානවන්තයි ප්‍රඥාවට ගෝචරයි. එහෙම දැනගත්තහම පහළ ඥානයෙන් ওই විමුක්තිය ලබා දෙනවා. මෙලෝ අභිවෘද්ධිය පරලෝ අභිවෘද්ධියත් ලැබෙනවා. නිවනින් උපරිම සම්පතිය ලැබෙනවා සියල්ලම පූර්ණ. ඔය ප්‍රමේ තෝරාගෙන කටයුතු කරන්න
ඕනේ. අවසර ස්වාමීන්
වහන්සේ. ඔව්. ඔව් 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 ඔව්
ඔව්
ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් දැන් කතාංච බික්කවේ ಜಾති යන් තේසං තේසං සත්තානං සම්මිතාපි සත්ත්‍යනිකාය ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති කන්දානං පාතු බාහෝ ආයතනාන පටිලාභෝ අයන් උච්චති බික්කවේ ಜಾති කියලා ಜಾති එක දෙනක විග්‍රහ වෙනවා. මේ ඒ ಜಾති පෙන්වීම මොකද්ද? මේ සත්වේගයේ පැවැත්ම තුළ ಜಾති ජරා මරණ ආදී වශයෙන් මේ පැවැත්ම යන හැටි පෙන්වන්නද? ඒක හතාවක් පෙන්වන්නයි මේ ಜಾති වෙන්නේ. එතන ಜಾති විග්‍රහ කළේ එහෙමයි. ඒ ಜಾති පෙන්වන ක්‍රම හතාතියේ ඒ ක්‍රමසතාවල එකක් විතරයි ඒක. ඒක රතාවක් විතරයි. සියලුම ಜಾති පෙන්නේ ඕකෙන් නෙමෙයි. දැන් සංඛාර පෙන්නේ අවිජ්ජාපත්‍ය සංඛාර කියලා පෙන්නකොට. ගස්කල්වලුත් සංඛාරවලටයි තියෙන්නේ එතෙන්ට පෙන්නුවේ නැහැ. එතන පෙන්නුවේ හිතේ හද ගන්නා වූ චේතනා වල කරගත්ත මේ නාම ධර්ම කොටසය. සබ්බේ සංඛාරා කියන දේ සංඛාර කියලා වචනයක් පෙදෙන. ඒ පිටින් මේ මුළු ලෝකෙ දින හටගත්ත සියලුම දේව සජීවී අජීවීයල්. අන්න ඒ වගේ ජාති කියන වචනේත් වෙන්නේ ඔය විදිහට භවපත්‍යා ජාති ජාතිපත්‍යා ජරා මරණ ආදී වශයෙන් විග්‍රහ කරන එක ධර්ම ක්‍රමයකට. මේ උප්පත්තිය සතේගේ උප්පත්තිය ජාති හැටියට. ඒ ජාතිය උපන්න කෙනාට ජරාව ඇති වෙනවා. එතන ජරාව පෙන්වන්නේ කෙස් පැහිීමක්, හම රැලි වැටීමක්, ඉන්ද්‍රිය දුර්වල වීමක්. මේ ආදී මේක ජරාව කියලා පෙන්වනවා. මේක ජරා ක්‍රමයක්. ඒ සත්වයේක වශයෙන් මිනිසියෙක් ඉපදිලා උපන් මිනිසයා ඊට පස්සේ වැරිලා ජරාවටපත් වෙලා මැරිලා කෙලවර වෙන හැටි ඊට පස්සේ නැවත වාරයක් කියලා උප්පත්තියේ තල්ලන හැටි ඒ උප්පත්තියේ කියලා මව් ගැබකට යන හැටි මව් ගැබෙන් ආයි බිහි වෙන හැටි බිහි වෙලා ආයි වැඩෙන හැටි නැවත අත්තල ශාරීරික ජරාවටපත් වෙන හැටි ඒක මැරිලා යන හැටි ඔය ක්‍රමයේ දැන් චක්‍රයක් ඒ වෙන්නේ ඉතින් මේ පරිත්‍යාපාද ක්‍රම රටාවේදී සත්‍යයාගේ සතර ගමනේ ගමන් කරන චක්‍රය ඔය වෙන්නේ ඒ චක්‍රයේදී පෙන්වපු જાති එකක් සියලු જાති තමයි වෙනස් එහෙනම් ಜಾති කියන එකේ එහෙකට සීමා කලේ නැහැ. පරිච්ඡමෝපාදයෙන් වෙනට අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලායතන මේ ආදී සියල්ලම ಜಾති. එහි මේරීම ජරාවයි එහි වැඩසීම මරණය. ඉදිරි විග්‍රහ කරමු. සංඛාරපත්තියෙන් විඥාන වේ. ඒ විඥානවල ಜಾතියයි. එහි මේරීම ජරාවයි එහි වැඩසීම මරණය. විඥානපත්තියෙන් නාම රූප වේ. ඒ නාම රූප වල ಜಾතියයි. නාම රූප එකින් එකට පේනවා. ඒතර ඒක ඒක හේතු වෙනවා. නාම රූප සලආයතනෙට හේතුව. ඒ සලආයතන ඒකේ ಜಾතිය. ඒතර ඒක ಜಾති කරගෙන ඒක ප්‍රභව කරගෙන ඒව හට ගන්නවා කියලා පෙන්වනවා මේකෙන් එක. ඒතර මේ ලෝකේ තියෙන සියලුම දේවල් වලට ওই ටික අදාළ නෑ. ಜಾති කියන්නේ යමක යමක බිහි වෙන සියල්ලම ಜಾති. දැන් කේස් පැහිීමක් ඇද්ද? හම සැලී වැටීමක් ඇද්ද? මෙහෙම જાතිය කියලා වෙන්නකොට අපි හනවා දැන් දෙවියන්ගේ જાතිය වල ජරාව මොකද්ද? ඒක දෙවියන්ටයි තියෙනද? දෙවියන්ගේ කෙස් පැහැරලා හැම රැලි වැටෙනවා. එහෙම එකක් ගැන වෙන්නලා තියෙනවා. දත් වැටෙනවා. ඉන්ද්‍රිය දුර්වල වෙනවා. අර මිනිහට වෙන්නුකෝ කියලා එතන නැහැ. ඒවත් જાතිය. දේව જાතිය. බ්‍රහ්ම જાතිය බ්‍රහ්මයි. ඒවත් જાතිය. ඒවා වැඩි දෙක තියෙනවා. දැන් බල්ලියෙක් කියලා ඉන්නවා කෙනෙක්. බල්ලාගේ ජරා පෙන්නන්නේ. කෙස් පැහිම පෙන්නේ නැහැ. බලන්න කෙස් තියෙනවා. නෑ මේක තැනක එක කොටසක් විග්‍රහ කරන්න ගත්ත කොටසක්. සීමා කරගන්නා මේ පටිච්චසමුප්පාදයේ සියල්ලටම මේක පොදු ක්‍රම. ඒකයි අනුපාද. මේ පටිච්චසමුප්පාද විවිධා පටිච්චසමුප්පාදේ මහා සාගරේ වායි කිව්වේ ඒකයි. මේ පටිච්චසමුප්පාද කියන්නේ ඒක පොඩ්ඩක් විග්‍රහ කරගන්න පුංචි කොටසක් නෙමෙයි. කොටසක් විග්‍රහ කරපු එකක් මුළු ප්‍රදේශයක් නැත්නම් අප්‍රමාණයක් විග්‍රහ කරන්න තියෙන පටිච්චසමුප්පාදයේ සීමා කළා. සීමා කරන පුංචි කොටසක් විග්‍රහ කරපු කොටසක් කාණ්ඩයක් අල්ලගෙන ඒ තුලින් ඉඳගෙන මේ එක්තරායි පටිච්චසමුප්පාදිය නිගමනය කරගන්න. ඒ නිසා පටිච්චසමුප්පාදයෙන් යමක් දැකී දහම් ක්‍රමේ වැහිලා ගියා. ඒක කායකට සීමා කළා. මිනිස් කායකට ඒක සීමා කරගත්තා. දැන් නාම රූප උපත්‍ය සලආයතන තෝරන්න ගියාම ආයතන පහළ වීමට අනිසාරේ මෞකුස ඇතුළේ මෙච්චර කාලයක් යනවා සති හතරක් විතර යනවා ගියාට පස්සේ තමයි ආයතන පහළ වෙන්නේ. ඉතින් ඉතින් ආයතන පහළ වෙන හැටි විග්‍රහ කළා අටුව ආවලු විග්‍රහ කරනවා. මිනිහරි විතර පටිච්චසමුප්පාදේ සතියක් යනවනේ මැරෙන සතු ඉන්නවා උපදිනක් දැන් අපි මදුරුවේ මදුරු වල જાතියක් නැහැ මදුරුවා જાතියක උපන්නා මදුරු කයි જાතියක් නෙවෙයි නාම රූපත්‍ය සලආයතන විග්‍රහ කරන්නේ සති පහක් හයක් යනකම් ගණන් හදලා ඉතින් මේ ගණන් හදලකොට මදුරුවා ඉපදිනා මැරිලා ඉවරයි නේ කො උඩට ඇස තියෙනවා කන තියෙනවා නාසය තියෙනවා දිව තියෙනවා උඩට කය තියෙනවා උගේ ඉන්ද්‍රිය ටික තියෙනවා මේ සලආයතන වලට සති ගණන් කාල දෙනවා පරිච්ඡේදපාදී විග්‍රහ කරන්න කියලා නාම රූපත්‍ය සලආයතන විනේ මේ මිනිහට විතරද පරිච්ඡේදපාදී මදුරුවාට නේද මේ මදුරුවාගේ සලආයතන වල කාලේ කො දැන් මේ වගේ සතෙක් හට ගැනීමට හෝ ජීවිතයක් හට ගැනීමට සියල්ලන්ටම පොදු දෙයක් පරිච්ඡේදපාදී ඒක ඉතාම සුළු දෙයකට සීමා කළා මේ මිනිහෙක්ගේ මනුස්ස ජීවිතයක් මුල් කරගෙන මිනිහෙක් ඉපදිලා මැරිලා නැවත වාරයක් මනුස්ස ලෝකෙක උපදිනා නම් අන්නේවයි කාල සීමාවක් තුන් කාලයක විතරයක් අල්ලගෙන ඒකේ විතර සීමා කරගත පටිච්චසමුප්පාද විග්‍රහයක් හදලා තියෙනවා. මේ හේතුඵල සම්දි ඵල හේතු සම්දි ආදි වශයෙන් ආදලා හිටන් ওই විදිහට විග්‍රහ කරලා තියෙනවා පස්සේ අටුවාව. පටිච්චසමුප්පාදී ඊටාම සුළු දෙයකට සීමා කළා. සීමා කරලා ඉවරලා හිටන් එයින් පෙන්නපු යථාර්ථය මුළු ලෝකෙම පටිච්චසමුප්පන්නයි කියලා වෙහිලා ගියා. සජීවි අජීවි ભેදයක් නැති හේතුඵල ධර්මතාවයක් මුළු ලෝකෙම කියලා පෙන්නන්නයි පටිච්චසමුප්පාද දහම් න්‍යායයේ තියෙනවා. ඒ දහම් න්‍යායය ඊටාම සුළු දෙයකට සීමා කරලා. අර මුළු ලෝකයේම අසාරයි කියලා වටහා ගන්න විදිහ දහම් න්‍යායය වැහුණා. වැහිලා ගියාට පස්සේ ලෝකෙ මොකද්ද? කායත සීමා කරගත්තා. ලෝකය කියන්නේ කායයි. කායත සීමා කළා. ලෝක සම්දී කියන්නේ කායයේ සම්දී කියලා සීමා කරගත්තා. ඒ සීමා කරගත්ත නිසා ලෝකෙට බැඳෙන තිබිච්ච මානසිකත්වය දුරු කරගන්න බැරුව ගියා. බාහිර ලෝකයේ තිබෙන සාරය කියලා හිතා ඉන්නේවා තියෙන අසාරත්වයේ දකින්න විදිහක් නැතුව ගියා. බාහිර ලෝකයේ තියෙන ස්වභාවයන්ගේ පරිච්ඡේදම්පන්න ධර්ම න්‍යාය දැකේ නැති නිසා වෙහිලා ගියේ නේද? කායට සීමා කරගන්න ගියාම සිද්ධ වුණ දෙයක් ඒක. බඹයක් පවන වූ මේ කය තුළ ලෝකයයි ලෝක සම්දේය පනවනවා කියලා අර්ථයක් දුන්නා. ව්‍යාමමත්තේ කලේවරේ සංඤ්ඤිමි සමනකේ ව්‍යාමමත්තේ කලේවරේ ලෝකාන්ත පඤ්ඤාපේවි ලෝක සමුදයන්ට ලෝක නිරෝධාන්ත ලෝක නිරෝධකායිනි ප්‍රතිපදන්ත කියලා පෙන්නපු ධර්ම කොටසක් අරගෙන බඹයක් පමනවන්නා වූ කයතුළු ලෝකේ පනවනවා කියලා මේ විදිහට විග්‍රහ කරලා දුන්නා. ව්‍යාමමත්තේ කියන එක බඹයක් පාන කයර සීමා කරලා හැදුවා. මත්තේ කියන වචනේ පමන කියලා තර්ථේ දුන්නා. ව්‍යාම කියන්නේ ව්‍යාම කියන එකයි බබ නෙමෙයි. ව්‍යාමයේ කියන්නේ ක්‍රියා මාත්‍රය. ව්‍යාම මාත්‍රය එක මොහතක ක්‍රියා මාත්‍රය තුළ සත්‍යය පනවන්නේ. මන සහිතව සංඥා සහිතව මේ කය ක්‍රියාත්මක වෙන්නේ එක්තරා මාත්‍රයක් මාත්‍රි ක්‍රියා මාත්‍රයේ. ඔය තුළ විතරයි සත්‍ය විද්‍යාමාන වෙන්නේ. ඕකයි විග්‍රහ කළේ. ඇහෙන් රූපයක් බලන වෙලාවට ඒ මාත්‍රි චක්කුංච පරිච්ඡ රූපේච උපජ්ජේ චක්ක විඥානං කියේ. ඔන්නේ මාත්‍රි විතරයි විඥාන තියෙන්නේ. තව විඥානයක් නැහැ සත්‍යය. චක්ක ඇහෙන් රූපයක් බලනකොට ඒ මාත්‍රි ඒ මොහොතේ ඒ ඇහෙන් රූපේ ගෝචර වෙන්නේ ළාවි චක්ක විඥාන මාත්‍රිය පහළ වුණා. ওই මාත්‍රිදී උට සෝත විඥානයක්වත් ගාන විඥානයක්වත් ජීවහා විඥානයක්වත් කාය විඥානයක්වත් නැහැ. තව විඥාන නැහැ මාත්‍රි ඔච්චරයි. නෑ ඔය මතයෙන් එහාට ඇහෙන් බලන කණෙන් අහන ඔක්කොම දැනගන්න කය සහ මනස තියෙන සත්‍ය කොහෙද ආත්ම දෘෂ්ටියට වෙනවා නිකත් එකම ආත්ම දෘෂ්ටියේ විදෙන්න මේ සත්‍යයකින් තත්ත්‍වික්ෂණේ දැනගන්න ඕන ක්ෂණ මාත්‍රයයි අදි වේගවත් වැලක් වශයෙන් යන නිසා සත්‍යයට මේක සත්‍යාවතින් සම්මතියේ බැහැලා ඇති දෙයක් හැටියට ඒ කියත්වෙන් ගන්නවා සත්‍යය කිය. ඒ දාකල් ඉඳාකල් ආත්ම දෘෂ්ටිය යථාර්ථය දකින්න බැහැ. ආත්ම දෘෂ්ටිය බැදෙනවා. ඉතින් මම බලනවා මම අහනවා කියලා මම එක් ගැන දෘෂ්ටි වැද ගන්න. මම යන්නේ කොට නැගිලා තියෙන්නේ මොකෙන්ද? ඔන්න ඔය කියන ක්‍රියා මාත්‍ර වැලක් අපිට වැටෙන ආකාරයෙන් මුලාවෙන් ගත්තහම එන මුලා සංඥාවක් තමයි මම කියන්නේ කියලා වැටහෙද්දාට මම කියන එකේ යථාර්ථය මෙච්චර කියලා සක්කාය දිටිය ඇති වෙලා යථාර්ථය දකින්න. අන්නේ දැකීමේ තියෙන මාර්ගය තමයි අර විදිහට වැහිලා යන්නේ. ಜಾති විග්‍රහ කරන්න ගියාම මේ සීමා කරු කයකට මිනිස් කයකට පමණක් පරිච්ඡමපාද විග්‍රහ කරන්න ගිහිල්ලා සිද්ධ වෙලා තියෙන්නේ ඒක. පරිච්ඡමපාදයෙන් තොර ලෝකයක් නැහැ. මොන ලෝකෙම හේතුඵල සහිතයි පරිච්ඡමපන්න. සංකතයි පරිච්ඡමපන්න. ඡේ ධර්මයි වය ධර්මයි විරාග ධර්මයි නිරෝධ ධර්මයි කියලා මේ සියලුම ධර්ම විග්‍රහ කරනවා. ඉතින් අන්න එක විග්‍රහ කරගන්නකොට සජීවී අජීවී සියල්ලම කොටු වෙනවා. ඔය සියල්ලේම ස්වභාවය විදිහට දකින්න වෙනවා. ඒක දකීම සීමා කරගන්නවා ජාති කියන වචනේ ලෝක සම්මතී බලයෙන් උපන් නැත්නම් මිනිස්සුසේ ඉඳලා හිටා උපදී බිහි වෙන එක විතරයි ජාති කියලා සීමා කරගත්තාම ජාති දුකවත් දැක් ගන්න බැරුව යනවා. නෑ ජාති දුක අපි කොහොමද දන්නේ? අපිට මතක නෑ. බලෙන් උපදින මොහොත නම් ජාති. ජාති දුක තියෙන්නේ මේ මොහොතේ විතරයි. දැන් තියෙන්නේ මොන දුකද අපි? දැන් මේ මොහොතේ ජාති දුක අඳුර ගන්න බැහැ. කොහොම මතක කාද්ද මතක තියෙන උකන් දවස? ඒ විදිහට අවුරුදු 3ක් යනකම් මතක නැහැ. 3 කරලා පස්සේ තමයි ටිකෙන් ටික පුංචි පුංචි කර්ණ එකක් දෙකක් වගේ විශේෂ කර්ණ මතක තිබිලා ඊට පස්සේ තමයි මම කියන හැඟීමත් මතක යන කෙනෙක් පටන් ගන්න. ජාති දුක බලේ දිනා. ජාති දුක අඳුර ගන්න කොහේ? කො වර්තමානයේ ජාති දුක අඳුර ගන්න. ඒ ජා එහෙනම් බද්ධයක රත්න සූත්‍රයේ කියන සූත්‍රයේ විග්‍රහ කරනවා. ගෙවි ගිය අතීතයක් ආපු නැති අනාගතයක් නෙවෙයි මේ මොහොතේදී යථාර්ථය දකින්න. ඒක බද්ධයක රත්න සූත්‍රයේ වෙනවා එතනයි දකින්න කියේ. නැ ගෙවි ගිය අතීතයෙන් දකින්න බැයි නම් ඉක්ම ගිය ජාති පිළිවන්. දුක දැක්කහම අතීතයේ වැදුකෙන දැක්ක. කොහොද දැන් දකින්න? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මේ මොහොතේ ස්වභාවය දකින්න ඕන. දැන් මේ මොහොත තුළ මම මොකද ක්‍රියාත්මක කරන්නේ? මේ මොහොතේ නැගෙන රාගය තමයි මම රාගය ඇති කරවන්නේ. ද්වේෂය, මෝහය ඇති කරන මේ මොහොතේ. එහෙනම් යම් කිසි මොහතකදී ඒක ඇති වෙනවා නම් ඒ මොහොතේ ඒක නසන්න ඕන. යම් තැනක නම් රාගය ඇති වෙන්නේ, යම් මොහතක නම් යම් ආකාරයකින් නම් ඒ මොහොතේ ඒ ආකාරයේ ඒ මොහොතේ දැනගෙන. ඒකේ අසාරත්වය කියලා බිඳහැරියොත් එයින් ඉදිරියට ඔක්කොම එන්නේ එක බිඳෙනවා. මොහොත දකින්න කියන්නේ ඒකයි. ඒ මොහොත දැකේ නැතුව අතීතය විතරක් බලලා හිත හරියන්නේ නැහැ. අතීතයත් ආධාර කරගෙන අතීතයේ දුක එනක අනාගතයේ වැ අසාරත්වයේ දැකලා වර්තමාන ක්‍රියාත්මක මොහොතේ යථාර්ථය දකින්න විදර්ශනාවයි. අන වර්තමාන මොහොත කියන එක තිතර දාන්න බෑ. අපි හිත බැඳෙන්නේ චන්දරාගය මතු වෙන්නේ. ඔය ආසා පොඩි ඇති වෙන්නේ මොනවද? ඔන්නේ අපි ගොඩනගා ගත්ත රූප පොඩි, ශබ්ද පොඩි, ගන්ධ පොඩි, රස පොඩි, ස්පර්ශ පොඩි කියන පංචකාම පොඩි උළු. මෙන්න මේ පොඩි ස්වභාවය යම් කිසි තත්පර ගන්නක් විනාඩි ගන්නක් ඇතුළත මේ ක්‍රියාත්මක වෙන මාත්‍රේක. ඔය මොහොතේ තමයි ආසාවෙන් හිත බලන්නේ. ශනේකක් නෙමෙයි. ඔය මොහොතේ තිබෙන අසාරත්වය දැකලා පස්සේ හිත වැදින් තිබෙන අරමුණ එනකොට ඒක ගොඩ නැගිනකොට විපාක අරමුණ ගොඩ නැගිනවා. නමුත් සංඛාර ගොඩ නැගින්නේ නැහැ. ඒක අල්ලගෙන චන්දරාගයෙන් නිදහස් වෙනවා. එහෙමයි චන්දරාගයෙන් නිදහස් වෙන්නේ. ඒතර මේ මොහොතේ ජාති ගොඩ නැගින හැටි දකින්න ඕන. බුදුරණහතේ දේශනා කරනවා. මේ ජාති වාසිත සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරනවා. මෙලෝ ජාති දකින පරිච්ඡ සමපාදී දකින්න බැයි නම් නිවන් අවබෝධ කරන්න බෑ කිය. දැන් මෙලෝදී ජාති වනවාද? ඒවා ගොඩ නැගින්නේ කොහොමද? එහෙම කර මේකත් දකින්න ඕන. දැන් මේකෙත් එක පරණිකුත් ලියා තිබුණා. ඒ වගේ විස්තරයකට ගුණවත, නැනවත, හොරා, මංකොල්ල කාර්යය මේවා මෞඛසේ උපන් දරුවේ. මෞඛසේ උපන් දරුවාට එහෙම නමින් කතා කරන්න බෑ. මෙන්න ගුණවතෙක් උපන්නා, මෙන්න හොරෙක් උපන්නා කියන්න බෑ මෞඛසේ උපදින දරුවා. මෙන්න දරුවෙක් උපන්නා කියයි. එයාට හොරා කියන්න බෑ. හොරා කියන්නේ જાතියක්. ඒ જાතිය මොකද්ද? කොහොමද හටගත්තේ? අන්න පරිච්ඡේදම්පන චක්‍රයක් තියෙනවා දැනගන්න. මංකොල්ල කාර්යය, જાතිය, මිනිමරුව, જાතිය. හේතු ඇති જાති ක්‍රමයක් තියෙනවා කියලා බුදුරණහදී පෙන්නනවා. ලෝක සම්මත જાති ක්‍රමයක් තියෙනවා. ඒක දෘෂ්ටියෙන් ගොඩනගාගත් එකක්. ඒක නෙමෙයි යථා තත්ත්වේ. හේතු ඇතුව જાති ක්‍රමයක් මම පෙන්නනවා කියලා වාසිත සූත්‍රයේ පෙන්නනවා ලස්සන જાති උපදින ක්‍රමයි. අර යම් දාසක පලම් මේ උපන් දැන් පටන් මේ වෙනකන් ප්‍රාණඝාතයක් කළේ නැයි සත්‍ය වලින් ගැඹර සිතක් වේවා දරුට සිතක් වේවා කියලා එදා අඟුලිමාල හාමුදුරුවන්ට සිත පතන්න කියනකොට ස්වාමීනි මං කොහොමද එහෙම කියන්නේ 999ක් වල්ලා අම්මා වරන්ද ගිය මම උපන් දැන් පටන් මේ දක්වා මේ යම් කිසි ප්‍රාණඝාතයක් කළේ නැහැ කියලා කොහොමද සිත පතන්නේ කියලා අහන උදිරන් ආසේ අඟුලිමාල ගහනවා ඔබ මොකක් ගැනද කියන්නේ මොන જાතියක් ගැන දැන් ඔබ ඉන්නේ මොන જાතිය ඔබනි ආරි જાති. දැන් ආරි જાතිය කේස් තිබුණාද ලොම් තිබුණාද නියම පොතේ ඒ වටද කිවි જાති කිය. ආරි જાතිය කොහොමද බහලු? ආරි ධර්ම ශ්‍රවණය කරලා. ආරි ධර්මයේ තුලින් පහළ වෙච්ච જાතියක් තියෙනවා මෙලෝදී. ඒක මෞකසික උපන් જાතියක් නෙවෙයි. අන්නේ જાතියයි මේ කියන්නේ කියලා බුදුරණන් ආශි දේශනා කළා. උපන්තයන් කියන්නේ ඔතන. නැව බුදුරණන් ආශි උපත්තිය මෞකසික සීමා කළා. ආරි જાතිය උප්පත්තිය වෙන්නවනේ ආරි જાතිය උපන්තයෙන් පටන් ගිරව ලඟ කිලි ඉතින් යථාගතම් බගිනි අරියාය જાතිය ආදි වශයෙන් විග්‍රහ කරලා ආරි જાතිය උපන්තයෙන් පටන් මම ප්‍රාණඝාතයක් කළේ නැහැ කියලා හෙට පැතුවා එහෙනම් ආරි જાතිය උපදින්නේ කොහොමද අනිත් જાති උපදින්න තව ක්‍රමයක් මෙන්න මේ වගේ තමයි જાති විවිධාකාර ක්‍රම තියෙනවා එක ක්‍රමයක් අරගෙන ඒ ක්‍රමෙට සීමා කරගත්තොත් අපිට හොයලා ගන්න බැරි වෙන જાති මොනවද කියලා ජාති දැනගන්න ඕනේ එහෙම. ගුණවත. ගුණවත් ධර්මය අසුර කරලා ඒ තුලින් ගොඩනගෙන පරිත්‍යාගපන්න ක්‍රියාවලිය තෝටි පරිත්‍යාගපාදයේ කියලා ඔකට කියන්නේ. ඒ තුලින් ගොඩනගිලා ගුණවත නැවිති ජාතිය පහළ වෙනවා. නැනවත්ව කටයුතු කරපුවාම ඒ මුල් කරගත පරිත්‍යාගපන්න ක්‍රියාවලිය ඒ කටයුතු කරන් දැන් පටන් ක්‍රියාත්මක වෙලා ඒකේ පූර්ණත්වයේදී නැනවත කියන ජාතිය පහළ වෙනවා. ආර්ය ධර්මය අසුර කරුවොත් ඒකෙන් ආරි જાතිය පහළ වෙනවා. මෙහි જાති පහළ වෙන ක්‍රම තියෙනවා. දැන් මේ ක්‍රමෙයි වැහිලා තියෙනවා කියන්නේ ඒකයි. පරිත්‍යාගපාදයේ කොටසක් අරගෙන මුළු ලෝකෙ විග්‍රහ කරන්න බෑ. පරිත්‍යාගපාදයේ මහා සාගරයක් වගේ කිව්වේ ඒකයි තනි තැනට දුරදී දාලා බලන්න පුළුවන් ක්‍රම රටාව. ඒ අනුවෙන් දකින්න ඕනේ.